ආහාර තවම ප්‍රශ්නයක්. ආහාර සපයන ආයතනය පවත්වාගෙන යන අයෙකු නිතර මස් මාංශ අතගාන නිසා එවැනි අයේ කර්මස්ථාන භාවනාව වැඩිම නුසුදුසුද? නිවසේදී කර්මස්ථාන භාවනාව වැඩිමෙන් අමනුෂ්‍යයන්ගෙන් කරදර ඇති වෙනවාද කියලා මේ ප්‍රශ්න දෙකක් අහන්න. එහෙනම් මෙතෙන් මේ දැකින්නේ මේ කර්මස්ථාන තියලා ගන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් ඔක්කගේ මස් මාස හත ගානේ ඔක්කොම අතලේ තම ගැඟත ගැවතු මොනවාද අහුවෙන්නේ? බලාත ගැවතු මොනවාද අහුවෙන්නේ? ඔය මස් ගොරම අහුවෙනවා. ඕක දාලා කොහේ හරි බෙල්ලෙන්ද කර්මස්ථාන බලන්න. බාහිරේ වා එළු මාස ඔක්කොම දිනා මේ ඇඟේ තියෙන මිනි මාස්නේ තියාගෙන යන්නේ පොඩි හදාගෙන. කොහේ ගියා? ඉතින් අපි සුද්ධ වෙලා යන්න හදන දෙහි ගාගෙන නාගින්. ඇතුලේ තියෙන වැඩියක් ඇදලා වැළුවොත් එහෙම එළියට මොනවද තියෙන්නේ? දෙහි ගාලා පුළුවන් අසුචි සුද්ධ කරන්න බල වැලේදී. ඔය කුණා තියාගෙන මේ යන්නේ. හොඳට ඇඳුම් එහෙම හොදාගෙන ඉබලා බල්ලා ගදලා තියෙන එක හොදලා හොදලා තියෙන යනවා. බලකහ මුතුර ඇඟ ඇතුලේ. ඒ කුණ කුණ ඇතුලේ තියාගෙන මේ යන්නේ. ඉතින් අපිට මේ කුණ වහ කරලා දිවන් දකින්න යන දැනකුත් නැහැ. කර්මස්ථාන වල එනකොට මස් මාංශ අත ගන්න නැතුව සුද්ධ පවතිලා කහ ගා ගත්තර දෙහි ගා ගත්තර එහෙම නිවන් දකින්න මම පෑදෙන්නේ නැහැ. අපි බලන්න කියලා වෙන්නන්නේ මොකද්ද? නොපෙන්නේ පැත්තක් තියෙනවා කුණුගුරුවල් 32ක් ඇතුළේ. අර බාහිරේ තියෙන වසර වැඩි කුණුගුරුවක් මේකෙත් තියෙනවා. ඒකත් බලන්න ඕනේ. මේ කේස් කියන්නේ, මේ ලෝම් කියන්නේ, මේ නියපොතු කියන්නේ, මේ දත් කියන්නේ, මේ සම් කියන්නේ ඔන්න ඔය කියන කුණු වස වහලා තියෙන එක. ඒකින් තමයි මස් ගොල පේන්නේ නැත්තේ. ඉත මස් අත ගකා ගිහිලා ලේ අත ගකා ගිහිලා මේ කර්මස්ථාන වලන් ගියොත් ඒක අත ගන්න නැති වුණත් මේක ඇතුලේ කෙස්ලොබ් නියදා සම් වලින් අහකල බැලුවොත් ඇතුලේ තියෙන්නේ මස් නහර ඇට ඇට විදුළු වකුගඩු හදවත. ඉතින් ඔතන පටන් ගින්න ඇතුලේ තියෙන ඔක්කොම අර කුණු වල ටික බඩ වැල් බන්ධන. ඉතින් ඔක්කොම බලාගෙන ගියාම පිට සෙම සැරව ලේ දෙහදිය තෙල් කුණු ඔය ආදි වශයෙන් මේ කොලස් ටික බලපුවාම ඇතුලේ ඔක්කොම තියෙනවා. ඕක සුද්ධ කරන්න හිම බෑ. කොහේ ගියා සුද්ධ කරන්න ගිහින් ඉඳගත්තර හරියන්නේ නැහැ. දකින්න මේ කය කියන්නේ මෙන්න මෙහෙම කුණු ගොල. මේම කුණු ගොඩක් අරගෙන මේ කුණු ගොඩීමේ තිබෙන උපමට්ටමින් හැදිලා තියෙනවා. ලස්සන හැඩ වැඩ කියලා එකක් හිත වසඟ කරන එක. ඔය කුණු ටිකටම හිත වසඟ කරන් තියෙන මායාවක් හැදෙනවා මිස මොනවද ලස්සන කියලා අමුතු වෙන්නේ. මේ කෑලි 32 කට අමතර මේකට එකතු වුණේ කේස් වලට මොනවද අමතර ලස්සන කරන් එකතු වුණේ. ඒකම උපමට්ටම් කරලා ලොම් වලට ලස්සන කරන අමුතු දෙයක් ආවේ නැහැ. ඒකෙම තියෙන එක උපමට්ටම තමයි. ඒකෙත් තියෙන හැඩේ කිව්වේ. ඉතින් නියපොතු වල රසන කරන්න අමුතුවෙන් මොනව ඇතිල්ලුවක් නැතත් නියපොතු වල ස්වභාවයක් තියෙනවා. ඒ නියපොත හැදිනකොටම හටගත් ධාතු හතරෙන් හැදිලා තියෙන නියපොත්තක් තියෙනවා. සතර ධාතුන්ගෙන් ඒ හටගත් එකේ ස්වභාවයක් තියෙනවා. ගණ්ඩ හරයක් ඇතිකර නෙමෙයි කිරික දකින්න ඕනේ. ඒක කොච්චර සුද්ධ කළත් ඒක අරින්න බෑ. ඒකේ තියෙන හැඩවැලිය තමයි අපි රවට්ටන්නේ. දත් කියලා තියෙනවා. ওই සතර මහා භූතයන්ගෙන් හටගත් ওই ටිකෙම හටගත් ටික. ඒකේ විවිධාකාර හැඩතලයන්ගෙන් අපි රවට්ටනවා. හරි ලස්සන මුතු වැට වගේ දත් ටික. ඉතින් ලස්සනයි hina huna hama ලස්සනයි කියක ඔක්කොම කියන්නේ ඔය ටිකමයි. ඉතින් කැල්ටි ගලවල වැත්තකින් දැම කොහොම වෙයිද කියලා හිතලා බලන්න ඕනේ. කොහෙද ලස්සන තිබුණේ? ඒකෙන් එක දත ගලවල ගලවල දැම්මා කියලා හිතාගෙනම බලන්න ඕනේ. මගේ දත් ටික ලස්සනයි කියලා පේනවද? කතයි කියලා පේනවද? තව කෙනෙක්ගේ ලස්සන මනසට වැටලා තියෙනවා. මනෝ රූපයක් හැදිලා. hina hawinne කොට නම් අර කීයේ දත් ටික අරකගේ දත් ටික හරි ලස්සන තිබුණා. අනේ මට එහෙම ඒකේ කල් නැහැ නා. ඔහොමත් වෙන්න පුළුවන්. ගණියේ වැත්තක තියලා බලන්න උගේ අර ලස්සන එක මවලා ගන්නවා. එක එක දත ඇදලා දානවා ඉස්සරහට. එක එක දත අඩුවෙන කට දිහා බලනවා. දවු දත් ටික දිහා බලනවා. කොහොමද ලස්සන දත් ටික ඇහෙටි. මේ විදර්ශනා කරන හැටි. භාවනා කරනවා කියන්නේ කර්මස්ථාන වලනවා කියන්නේ මේවවා. ඇදලා බලනවා. බැලුවාට පස්සේ පේනවා ඉස්සරහා දත් ටික ඇදලා දානකොටම මුතු වැල වගේ ෆේඩියට විච්ච දත් ටික කටේ හැටි මනසේ මවලා බලන්න ඕනේ. ඒ ගතිවිච්ච දත් ටික ඉස්සරහා තියෙන හැටි බලන්න ගලවා දාපු ටික. දැක්කහම වෙන කෝකෙද ලස්සන තිබුණේ. කැවටිල්ලක් නෙවෙයි තිබුණේ. ලස්සන කොහෙද තිබිලා තියෙන්නේ? මේ එක එක જાතියද මේ හතර මහා භූතයන්ගෙන් හටගත්ත පටවි ධාතු අධික වෙලා හටගත්ත මේ දත් කියන කොටසේ හැදිලා තිබිච්ච ඒකේම හටගත්තා වූ විකෘතියක් තිබුණා ලැස්සන කරලා හැවැට්ටුවා. මුතු වැල වගේ දත්ිය කියලා මම හිතාගෙන හිටියේ එහෙම කටක තියෙන එහෙම එකක් නේද? කොහෙද ඔක තිබුණේ? දත් ඇඳ කිව්වේ. තවත් ඇට කොටකට යමු හිල් ඒ තද වෙලා හිර වෙලා තිබුණේ. ගලවලා වහම ඒකෙන් තමයි ගැලවිලා. වටේ මස් වලින් තමයි මේක හිර වෙලා තිබුණේ. මස් කියන්නේ මොනවද? ලේ කියන්නේ මොනවද? අර තිබිච්ච බලපුවාම කැලින් කැල වෙන් කියලා බලපුවාම අපි ඉතින් පුදුම උලාවකට පත් වෙලා නෙමෙයි ලස්සනා පස්සේ යන්නේ. ලස්සනයි කියලා හිතාගෙන මොනවද මේ මානසිකත්වයේ කොහෙද ගොඩනගාගෙන තියෙන්නේ? ගොඩනගාගෙන තියෙන අදෘෂ්ටියක් මිසක් මේ කවදාවත් ලස්සන කියලා සාන්තිය සුන්දරය ලෝකේ නැහැ. මේ දුකට කොටු කරන්නේ දුකෙම හටගත්ත මායා මුලාවල් ලස්සන කියලා හැදිලා තිබුණා මිසක්. ඕකට හැවටිලා හිටන් මෙහෙම තිබුණා මිසක් මේ කරගන්න මොකද කරන්නේ? ඕක ඇත්ත බලනවා මිසක් වෙන මොකද්ද? මේක බොරුවෙන් හැවටෙනවා නෙමෙයි. ඒක ඇත්ත. ඒක ස්වභාවය. ওই ස්වභාවය බලන. ඒවන් ධම්මෝ, ඒවන් භාවෝ, ඒතං අනතිතෝති. මේකයි ධර්මතාවය. මේකයි ස්වභාවය. මේක ඉක්මෝප එකක් නෑ මේ ලස්සන කියන එක. මේක ස්වභාවය මේකයි. අන්න බලන හැටි. කායානුපස්සනාව වඩනවා කිව්වේ සතිපට්ඨානය කිව්වේ තෝකයි. ඔය ක්‍රමයට බලන්න පුරුදු වෙන්න ඕනේ. තම තමන්ගේ හිත කොතනද වැඳෙන්නේ? ඒ වැඳිච්චදී අරගෙන ඔයක කායානුපස්සනාවෙන් වෙන් කරන්න ඕනේ. බැඳුන වින්දනයක් නම් ඒ වින්දනේ වේදනානුපස්සනාවට ගන්නකොට බලන්න කොහොමද මේ වින්දනේ නැගුණේ? ස්පර්ශයකින් තොරව වින්දනයක් නෑ. මොකෙන්ද ස්පර්ශ වුනේ? මොනවයි ස්පර්ශ වෙලාද? ආයිත් වැටෙනවා කායට. මේ කායික මේ ස්වභාවය. ඇස කන දිව නාසය ශාරීරිය කායට අහු වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කායික වන්නා බාහිර කායට අහු වෙනවා. ඔය දෙකේ ස්පර්ශය නිසා ස්පර්ශ කියන වින්දනයක් හම්බුණා, වේදනාවක් ආවා. වේදනාවට හේතුව ස්පර්ශය. ඒක හරි සුව වින්දනයක් කියලා ආවා. වේදනාවට පස්සනාව වඩනකොට බලනවා මේ වේදනාවේ හේතුඵලයක්. නිකන් ගොඩ නැගුණේ. මෙන්න මේවදු කායිකත්වය නිසා තමයි මෙහෙම වේදනාවක් ගොඩ නැගුණේ. කායික ස්පර්ශයක් ගොඩ නැගුණා මලයි ඒක ගොඩ නැගිනවා. මොකද්ද? සවිඥානික කය. විඥාන සහිතවන්නාව කයක් ගොඩ නැගිනවා. මේක තමයි කර්ම ශක්තිය සදලා දුන්න නාම රූප ධර්ම පද්ධතිය. මේ පද්ධතිය හැදිලා තියෙන්නේ මේ කුණු ගොඩේ. ඒ හැටිගත රූපේට ඒකේ ගෝචරින බාහිර ලෝකයේ තිබෙන වැඩක් නැති හරයක් නැති කැඩිලා විදිලා යන කෑල්ලක් එකතුලා ওই දෙකින් හදපිකේ උපමට්ටම රැවටලා හිටන් ස්පර්ශය කරගන්නවා හරි සුඛයි කියලා. ඒ ස්පර්ශයේ වේදනාව සුඛ වේදනාව කියලා ගන්නවා. වේදනාවක් ඇහි බලාපොරොත්තුවත් වෙන ඔහොම හටගන්න එකක් මිසක් ඕකෙන් අහ කරු වේදනාවක් ඇින්නේ කොහෙන්ද? එන සුඛ වේදනාවට හේතුව සුඛ ස්පර්ශයයි සුඛ ස්පර්ශයේ හේතුව සුඛ සහගතව ගොඩනගාගතල මේ රූප වස්තු. අන්න කායනුපස්සනාවට වැස්ස. කායනුපස්සනාවෙන් අසාරත්වයේ දැකලා පස්සේ අසාරත්වයේ මායාව නිසා නේද ඔය සුඛයි කියනව තැන්ට වැටෙන්නේ. එන මේ වේදනාව ගන්න හරිය මොකද්ද? මොකද්ද ඔකින් අපිට ලැබිච්ච දේ? රැවැට්ටුවා මිසක් වෙන මොකද්ද හම්බුනේ? සුඛ වින්දනයේ මතු කරලා රැවැට්ටුවා. ඒක නැති විරාවට අපිට මොකද්ද වෙලා තියෙන්නේ? දුකක් ඉන්නේ. අපි සැපයි සැපයි කියලා ගොඩනගාගත මානසිකත්වයක් තුළින් බලාපොරොත්තුවක් ඇති කරනවා. එහෙම සුඛයක් නැවත විඳින්නේ නැත්නම් එන එහෙම සුඛයක් නැවත විඳින්නේ නැත්නම් මම මොනවද ඒකට අවශ්‍ය කරන්නේ? ඒ සුඛේ නිකන් හම්බෙන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක් නිසා ගොඩනැගෙන එකක්. ඒ සුඛේ ගොඩනැගුණේ ස්පර්ශය නිසා. ස්පර්ශය ගොඩනැගුණේ මොකක් නිසාද? සලආයතන නිසා. සලආයතන ගොඩනැගුණේ නාම රූප නිසා. නාම රූප ගොඩනැගුණේ විඥාන නිසා. විඥාන ගොඩනැගුණේ සංකාර නිසා. සංකාර ගොඩනැගුණේ අවිද්‍යාව නිසා. එහෙනම් මම බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නම් කවදා හරි ඉදිරියට අවිද්‍යා සහගතව සංකාර සහගතව විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනාවක් ඉඳලා දැවිලා සුඛ වේදනාව ගොඩනගා ගන්නවා. එහෙනම් ඕක ගොඩනගා ගන්න සුඛයේ කිරි බලාපොරොත්තු තියන්නේ අනන්ත කුණ ගොඩක් අල්ලාගෙන. එහෙනම් මම දුකක් පස්සේ ඇවිදලා සැපයි කියන මායාවක් වෙන්ද ඇවිදින් තියන්නේ මොනවා කර ගහගෙනද? අප්‍රමාණ දුක් ගොඩක් ගොඩනගාගෙන. එහෙනම් මම මේ සැප හොයන්න යන්නේ දුකක් ගොඩනගාගෙන නම් මේ කායයන් පසනාවේ මේ ටික දැක්කහම දකින්නවා කාය කියන්නේ දුක් ගොඩක්. මෙන්න මේ දුක් ගොඩෙන් අරගෙන ගන්න ප්‍රයෝජනයක් මම හොඳයි කියලා වටනවා කියලා මේ වැඩක් නැති අසාරවන්නා වින්දනයකට යොදලා තියෙනවා. හරි වැදගත් වින්දනයක් කියලා අප්‍රමාණ සංසාරී වල වින්දයක තවත් විඳින යනවා දුක් විඳිනවා මිසක් වින්ද වින්දනයක් කවදාවත් මම ගොඩ අරන්නේ නැහැ. බල්ලට අහුවෙච්ච බස් කාටට බල්ල රස හොයා උලනවා වාගේ. මමත් වින්දනයක් හොයා මේ සතර මහා භූතයන් එහි හටගත්ත ශරීර හදාගෙන බාහිර ලෝකයක් හදාගෙන දුක් විඳිනවා ගමන් කරනවා. මේකයි විලා තියෙන්නේ. මේ වින්දන මාත්‍රයේ දහසක් දුක් වේදනා විඳිනවා. සැප වේදනා වින්දන මාත්‍රිය බලාපොරොත්තු වෙයි. මේකද වේදනාව. ඕකද සැප වේදනාව. ඉතින් මොනවද තියෙන්නේ? ඇහැ මුල් කරගෙන, කන මුල් කරගෙන, නාහය මුල් කරගෙන, දිව මුල් කරගෙන, කය මුල් කරගෙන, ওই ටිකින් අරගත්ත ඒවා මනසෙන් හිත හිතා වින්දනය හදනවා. ඔන්න ඕක දකින්නට දකින්නවා. මේ වේදනාව මේ ආකාරයෙන් ගොඩනැගින්නේ. මේ වේදනාව නිසා ලැබෙන ආස්වාදයක් ඇද්ද? මෙන්න මේ මුලා මාත්‍රයක් විතරයි. මේකේ තියෙන ආදීනව මෙන්න මේ දහසක් ආදීනව මෙයාගේ මේ වේදනා මාත්‍රිය ගොඩ නැගෙනවා. එහෙනම් මේකේ හරිය බැලුවාම ඉතුරු කරපු හරයක් නැහැ. එහෙනම් මොකද්ද මේ යනගවනි තේරුම? නිස්සාරණේ මතක් වෙනවා. ප්‍රඥාවෙන් තීරණයක් එනවා නිස්සාරණේ. එහෙනම් මොකද්ද? ආස්වාදී ආස්වාදී හැටියට දකින්නවා ආදීනව හැටියට දකලා නිස්සාරණේ හැටියට දකලා විදිනවා. ආස්වාදී නෑ කියන්නේ නෑ කිව්ව තමයි හැවටෙනවා. තියෙන මට්ටම දකින්නවා. ඒකේ මායාව බව දකින්නවා. ආයක අසුර කරන්න ගිහිල්ලා විශාල ආදීනට කොටු වෙන හැටි දකින්නවා. ඒ ආස්වාද විඳින්න ගිහිලා ආදීන විලා දුක් වේදලා හිටන් ගෙවිලා යනවා මිසක් කිසිම හරයක් ඉතුරු නොකරන ආස්වාදී තියෙන අසාරත්වයේ දකින්නවා. දැකර පස්සේ ආස්වාදී වේදෙන චන්දරාගින් නිදහස් වෙලා ගියාම අන්න ලෝකේ පැවැත්මේ නිරෝධය. චන්දරාගින් නිරෝධයෙන් දුක නිරෝධ වෙනවා. ඊට පස්සේ කවදා දුකට හේතු වෙන හේතුව ගොඩ නැගින් නැතු වෙනවා. ඉතින් ওই හිත හටගත්තා නම් ඒ හිත හටගත්තේ මොන වලද? චිත්තානුපස්සනාව. ඒකත් එනවා උතින්ද. මොකද මේ හිතන්නේ මොකද හොඳ? මොකද්ද හිතයි හරි හොඳයි කියලා. මනවරණ රූප බලන එක හොඳයි. එහෙම හිතනවද? ඔව් හිතනවා. ආන් හිතෙන් කරුකේක. මනවරණ ශබ්ද අහන එකත් හොඳයි. එහෙමත් හිතෙනවද? ගන්ධ රස ස්පර්ශ ශ්‍රවණ එක හොඳයි හිතෙනවද? කාමිය හොඳයි හිතෙනවද? ওই જાතිය හිතකින් තමයි හිතන්නේ. කාමිය හොඳයි කියලා හිතෙන්නේ කාම හිතකින්. මොනවායි තමයි විරුද්ධව ආව ගහලා මරලා හරි මගේ වැඩේ කරගන්න. එහෙමත් හිතෙනවද? ද්වේෂ හිතකින්. අනේ මන් දන්නේ මොනවා කරලා මරුණත් දාලා යන්නේ. අල්ලගෙන බැදිලා මොහ හිතකින්. ඉතින් බලන්න මොන જાතිය හිතද? ඉතින් ওই જાතිය බලාපොරොත්තු හිතක් පහල කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඕක පවත්තන්න. පවත්තනගේ ප්‍රතිඵලයේ මොකද්ද? අසාරත්වේ මිසක් ගෙවි යා මිසක් හිස් බව මිසක් වෙන මොකද්ද? ඕක දකින්නොත් චිත්තානුපස්සනා වෙන්නේ. එතකොට දකින්නවා වැඩක් නැති හිස් හිතේ වලින් වැඩක් නැහැ. ඒක අත්හැරලා අත්හැරලා ගියාම යම් හිතක් නිසා මතු භවයක් හදන්නේ නැති හිතක් පහළ වුණා. ඒක ආර්ය චිත්තය. ඒ ආර්ය චිත්තයේ පහළ වීමේ ප්‍රතිඵලයක් තියෙනවා මොකද්ද? මේ භවයේ අවසාන භවයේ ඉන්හිහාට හදන නැති හිතක් හැදුණා. ඒ හිතේ ප්‍රඥා සහගතයි. ප්‍රඥාවෙන් ගන්න තීරණයක් තියෙනවා විපාකස්කන්ධය අවසානිකම් ගෙනියනවා මතු හදන්නේ හදන්න හේතුනේ. එහෙනම් ඒක පරිහරණය කරලා කමක් නැහැ. මොකක් නිසාද? මතු දුකෙන් නිදහස්. ඒක පරිහරණය නිසා ප්‍රශ්නයක් එන්නේ නැති හින්දා. අන්න ඒක පරිහරණය කරනවා. හැබැයි එතකොට දන්නවා චන්දරාගින් ඇලෙන එකක් ඒකේ නැහැ. ඒක ප්‍රඥා සහගත වන්නා වූ ප්‍රඥාවට ගෝචර වෙච්ච ප්‍රඥා චෛතසිකයට හේතු වෙච්ච හිත. එහෙනම් ඒ හිතේ මොකද්ද අපි ගත්තේ? ප්‍රඥාවෙන් යථාභූතය දෙන නිසා ඒ හිත හොඳයි කියනවා මිස අල්ලගෙන පරිහරණය කරන්න එකක් ඒ හිතෙත් නැහැ කියලා දැනගත්තාම ඔහු සත්‍යය දැක්කා කියන හිතේ මිදලා ප්‍රඥාවෙන් බැදිලත් නැහැ. ඒකේ නුන් නිදා. එද සතර ගමන ඉවරයි. අන්න ක්‍රමී. මින් ධම්මානුපස්සනාවෙන් දකිනවා ලෝකෙ හැදිලා තියෙන ධර්මතාවය ඕකනේ. ඕකනේ මේ ලෝක සත්‍යය අවිද්‍යාවෙන් බැදෙන්නේ. ඒකනේ කාමච්ඡන්දේ ව්‍යාපාදයෙන් බැදෙන්නේ. ඉතින් තීන මිද්ද උද්දච්ච කුකුච විදිකිච්ඡා කියන මේ නීවර නැගින්නේ ඒක හිතන්නේ. දකිනවා. ඉතින් මේව අනිච්චයිනේ දුක්ඛයිනේ අනාත්තයිනේ. ඒකත් දකින්න ඒ ලක්ෂණ දකින්න. දැන් මේ ක්‍රමෙද දැක්කහම ඉතින් ධම්මානුපස්සනාව වැඩෙනවා. ඔය සතර සති වට්ටාණිය වැඩලා නිවන් දකින්න ක්‍රමයක් විවිධ ක්‍රමෙන් කියන්න පුළුවන්. අපි දකින්න ඕනේ. ඉතින් එහෙම කරගත්තාම තමයි මේකෙම විදෙන්නේ. ඉතින් අපි දකින්න ඕනේ මොකද්ද? ඉතින් මේ කර්මස්ථාන වඩනවා කියන එකෙදි මේ ඉදිනදා ජීවත් වීමේදී කරන්නා වූ කටයුතු වෙනයි ඉතින් ඒක එහෙම දැනගන්නවා. මොනවා හරි රස්සාවක් කරන්න ඉබේ. තමන්ගෙන් අනුන්ටත් අනුන්ගෙන් තමන්ටත් හිරිහැරයක් කරදරයක් නොවන જાති රස්සාවක් ලැබෙන හැටි ජීවිතය ගැන හොයාගන්න එකයි අපි කලේ ඉන්නේ. ඉතින් එහෙම එකක් නෙවෙයි නම් හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා ඒ බඳු අයිති අසාධාරණකම් වලින් විදිච්ච දෙහැමි රස්සාවක් ගාගෙන ගස් ගෙඩි කල්ලා හරි කමන්න පුළුවන්. සතු මරලා ජීවත් වෙනාට වැඩිය හොඳයි අනුගේ පොල් ගහලා ජීවත් වෙන එක. උදැල්ලා කරගෙන ඉහලා අනුගේ වත්තක් කරලා දීලා ඉවලා ජීවත් වෙන එක සතු මරලා ජීවත් වෙනාට වැඩිය 10 සම්පතයි. ඒක ඊට වඩා හොඳයි. අයිතියක් අසාධාරණයක් වල හොරකම් කරලා ජීවත් වෙනාට වැඩිය හොඳයි. අනුගේ බැල මෙහෙවරකම් කියලා කීයක් හරි අරන් ජීවත් වෙන එක එහෙම තේරුම් ගන්නවා. ඊට පස්සේ දාඩිය මහන්තින් හරි හම්බ කරගත්ත දැහැන් උපයාගත්ත දෙකින් ඔහුගේ ජීවිතය ගත කරන ඔහුට රජ වෙන්න ඕනෙත් නැහැ සිටු වෙන්න ඕනෙත් නැහැ ලොකු වෙන්න ඕනෙත් නැහැ මොකු නැහැ මේ ජීවිතය ගත කරන්න විතරයි වුණේ අවශ්‍යකම් අත්‍යවශ්‍ය කටයුතු දිය කරගෙන. ඒකට මට ලැබෙන 50 ලැකෙන් නම් ඒ කීයක් හරි ඒක ඇති. මම ඒකෙන් එටිය කරගන්නවා කියලා දැහැමින් ඒක ඉතුරු වෙන කරන්නේ බෞද්ධ ක්‍රමයේ ඕකයි. ඔහොම කරගෙන යනකොට එයා පිරිහෙන්නේ නැහැ. නමුත් කොච්චර ලැබුණත් ඔහු වෙතන බැඳින්නේ ඇලින්නෙත් නැහැ. එහෙම තත්ත්වයටපත් වෙලා බෞද්ධත්වයේ ලස්සන නැగిලා ඉන්නවා. බෞද්ධත්වෙත් නැත්නම් ඒක සහජාත වෙනවා. ස්වභාවයෙන්ම නැగిලා එනවා. එහෙම දුකක් කරදරයක් ඇති නොවන ශක්තිය. අලෝභයේ ලැබීමට අධිසේ සමගීත අමෝහයේ නුවණට හේතු වෙන ශක්තිය සහජාත වශයෙන් නැగిලා එනවා. නැగిලා ගහම බෞද්ධ සමාජයේ කවදාවත් පිරිහෙන්නේ නැහැ. දුක් විඳින එකක් වෙන්නේ නැහැ. විරෝධීතීන් දුක වුණත් ඒවැනු පුළුවන් තරම් නිදහස් වෙලා නම් ලෝකේ පියයි මනාපයි කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා දෙහැමින් සාමීන් කටයුතු දැනගෙන සමගියෙන් සමාදානයෙන් කවුරුත් ධර්මයේ බෙදා හදාගෙන යථාර්ථය දැනගෙන නිවන් අවබෝධ කරලා කෙලවර කරගන්නවා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. නිසා මේ තමන් කරන රස්සාව මොකක් හරි කරන්න දෙයක් නැහැ. ඒ විලාසින් විවිධ දේවල් කරින්න පුළුවන්. කුණු අදින්න වෙන්නත් පුළුවන්. අසුචි අදින්න වෙන්නත් පුළුවන්. මොනවා කරන්නද? ඒ තමන්ු සංසාරී යම් යම් ඇයට කරපු දීපු දේවල් වලින් තමන්ට ලැබිලා තියෙන ජීවන ක්‍රමය. ඒ ක්‍රමය තමන්ගේ පුණ්‍ය ශක්තියන පෑවිලා ඇති. ඒ ටික ඒකේ කම්පාවිය හැපෙන්නේ නැතුව ඒ ලැබිච්ච එකෙන් තමන්ගේ වැඩේ කරගෙන කම්පාවක් නැතුව ආර්ය ධර්මයේ තෝරාගෙන ඊට නෝ කටයුතු කරන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ. නිසා හිඟන්නා වාගේ ඉන්න කෙනාටත් බැල මෙහෙරකම් කරන කෙනාටත් කේස් රාවුල කපන කෙනාටත් වැටි කිරි ඇදලා ජීවත් වෙන කෙනාටත් ධර්මාභෝධයේ කිසි බාධාවක් නැහැ. සමහර උසස් කෙනාට වැඩිය එයාලගේ තියෙන පුළුවන් ධර්මඥාන. එයාකින් ධර්මාභෝධ කරගෙන ඉන්න පුළුවන්. අයි ෆැර්නි කතාවක් තියෙනවා. එක්තරා කොටසක් දේව කොටසක් ප්‍රේත. ඔය විමාන ප්‍රේත කියන කොටසක් ඉන්නවා. මේ විමාන ප්‍රේත කියන කොටසේ උඩ කොටස දේවගණක් වාගේ. යට කොටස ඔක්කොම කුණු වෙලා, හොරි හොර වෙලා, ජරා වෙලා. මේ විමානයක් තියෙනවා. ඉතින් බෝට්ටුවක් වෙනි යම්කිසි විමානයක්. මේ විමානේ ඉන්නේ මේ ප්‍රේතී. එක්තරා අවස්ථාවක නැවක් යනවා. නැවේ පිරිසකින් යම්කිසි සාහනයක් බලාපොරොත්තු වෙමින් පේන්න හිටියා. ඉනවරා නැවේ ඉන්න පිරිස දැක්ක දේවාංගනක් වගේ හරි ලස්සන කාන්තාවක් මේ ඉන්නේ. අර විදහාට නැවේ කපිතාන්ට ප්‍රධානියට කිව්වා. එයා කියනවා හරි ලස්සන දේවාංගනක් නෑ. ඔබ අපිට ශාරීරිය බලන්න ඉදිරියට එන්න. කොටසයි පේන්නේ. අනේ එහෙම කරන්න බෑ. මගේ මේ යටකොළ කුණු වෙලා. හොරි හැදිලා කුණු වෙලා ජරා වෙලා තියෙන්නේ. ප්‍රේත මේ උඩ කොටස විතරයි මෙහෙම මගේ පෙනුමට තියෙන්නේ. ඉතින් මම ඉන්නේ නිර්වාත්ව. මම ඒ යටකොළසේ ඇඳුන්නේ නැහැ. මේ උඩ කොටස විතරයි තියෙන්නේ. අපි ඇඳුම් දෙන්න. ඇඳගෙන ඉන්න. ওই විදිහට දුන්නට මට ලබන්න බෑ. මම මිනිස් වැනි කෙනෙක් නෙවෙයි. මේ ලැබලා තියෙන අධ්‍යාපනයේ හැටියට මට ලැබෙන්නේ යම් කිසි කෙනෙකුට දානයක් දීලා පින්න අනුමෝදන් කළොත්. ඒතර මට ඇඳුම් ලැබෙනවා. එහෙම කළ මෙයක් විසක් ওই විදිහට දෙන ඇඳුම් ඇඳගන්න මට පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ කොහ කාටද දෙන්නේ? ওই නැවේ හොඳ සීලවන්ත ගුණවන්ත උත්තමයෙක් ඉන්නවා. අන්නේ උත්තමයාට පූජා කරලා වෙලා හිටම මට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මේකේ ඉන්න ලොකුම සීලවන්ත වැදගත් ගුණවන්ත වාසනාවන්ත පින්නවන්ත බුද්ධිලා තමයි නැවේ කපිතා නායකය වෙන්නවා. එයා නෙවෙයි. එයාට දීලා මට වැඩක් නැහැ. මට හම්බ වෙන්නේ. එයාට වඩා සීලවන්ත ගුණවන්ත කෙනෙක් ඔය නැවේ ඉන්නවා. ඉතින් මේ දෙවෙනියා පෙන්නනවා, තුන්වෙනියා පෙන්නනවා, ඒක එකලයි අරට ගතේ පෙන්නනවා. ඔහොම අරගෙන අරගෙන අන්තිමට තවත් කවුරු කියන්නේ? අර කේශරාවුළු බාන මිනිහෙක් ඉන්නවා, බලන් හොදන මිනිහෙක් ඉන්නවා. එයා කවිතේ තව මේකේ ඉන්නේ. මේක නෑ වෙන කෙනෙක් නෑ කිව්වා. ඔයගොල්ලෝ තව නොකියපු එකෙක් ඉන්නවා. ඔබලා දන්නේ නැති කෙනෙක්. එයා හරි සීලවන්තයි. ගුණවන්තයි. එයා ධර්මානුකූලයි. අන්න එහෙම කෙනෙක් ඉන්නවා. කවුද මෙච්චර කාලෙ ඔබලා නොකියපු එක නෝ. ඊ අර කේසරවුල් වාන්න හැලි වලන් හොදන්න උයන්න බිහන්න ඒව කරන් ඉන්නේ එකයි. එයා තමයි. ඔබලා නොහිතපු කෙනෙක්. ඔබලා ඔකට වඩා සීලවන්තයි ගුණවන්තයි. අන්නේ උතුමට දානයක් දීලා දීලා හිටන් දුන්නොත් මට පෙනී සිටින්න පුළුවන්. ඔබලා ඉදිරියේ පෙනෙන්න. ඒ වාල මොකද කරන්නේ? අපි මෙච්චර කල් එහෙම කෙනෙක් කියලා හිතුවේ නෑනේ. බොහොම ගරුත්වයෙන් ගිහිලා හිටන් එයා මනුස්සයා නාලා සුද්ධ කරලා එයාට අවශ්‍ය කරන්න ආව සලු පූජා කරලා පුණ්‍යානුමෝදනා කරලා ප්‍රීති. ඒ මොහොතේම සලු ලැබිලා ඉදිරියට ආවයි කියලා පෙන්නනවා. ඊට පස්සේ පිනේ ආනිසංසයත් පුද්ගලින්ගේ දින වටිනාකමත් එහෙම කියලා අතුරු දහන් වුණා කියලා මේ කතාවක් තියෙනවා. විමාන වස්තු වල විමාන වත්ව කියන කොටසේ තියෙන කතාව. දැන් මේකේ වැදගත් දෙයක් තියෙනවා. අපි හිතා ඉන්නේ නෙමෙයි සීලවන්තයෝ. හරි අමාරි හොයන්න. පළවෙනි එකේනා දෙවෙනි එකේනා කියලා සීලවන්තයෝ හොයන්න බෑ. විශේෂයෙන් පෙනී සිටලා කියලා හැම හොයන්න බෑ. ඔය අතර ඉන්නවා හිතන්නේ බැරි අය. අන්න එහෙම අය තමයි ඉන්නේ ලෝකේ. ඉතින් අපි දකින්න ඕනේ ඒ නිසා. ඔය නැති බැරි අයට දුප්පත් අයට උනා ඥානෙයි තියෙනවා. ඒ අයටත් පුළුවන්කම තියෙනවා මේ ආරි ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් ඒ දුප්පත්කම පොහොත්කම කියන එක නෙමෙයි මේකට හේතු වෙන්නේ. ඥානවන්තව කරුණු තේරුම් වලන් පිළිවෙත හරියට දරාගෙන කටයුතු කරගන්න පුළුවන් නම් දුප්පත් පොහොත් කියන මේ ප්‍රශ්නේ බලපාන්නේ නැහැ ආරි වින්ද. මේ ඔබ තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන ආර්යත්වයටපත් වෙන්න අවශ්‍ය කටයුතු කරගන්න ඕනේ. ඉතින් කරන හැකියාව මොන දිහේ හරි කමන්නේ තමන්ගෙන් අනුට හිංගි හිංසා නොවන හැකියාවක් කරගත් සරබට මේක වැදගත්. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒකට.